ගරු භාග්‍යශ්‍රී හේරත් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
ගරු සභාපතිතුමියනි, අද දින තැනැත්තන් සහ සමාගම් බේරා ගැනීම, පුනරුත්ථාපනය කිරීම සහ තැනැත්තන් සහ සමාගම් වස්තුභංගත්වයට අදාළ නීතිය සම්බන්ධයෙන් වෙන සංශෝධනයට අදාළව පනත් කෙටුම්පතට අදාළව කරුණු දැක්වීමට ලැබීම ගැන මුලින්ම සතුටු වෙනවා, ස්තුතිවන්ත වෙනවා අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. ඊට කලින්ම මුලින්ම කියන්න ඕනේ, මේ පනත පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන අවස්ථාවේදී අපේ අමාත්‍යතුමන් ඉන්න අනතුරුව තියෙන්නේ විපක්ෂයේ මේ සම්බන්ධයෙන් දක්වන්න ඕන ස්ථාවරය. මුල් අවස්ථාවේදීම විපක්ෂය විසින් මෙම විපක්ෂයේ ප්‍රධාන කතිකයෙක් ලෙස මෙම විවාදයට එකතු වෙච්ච මන්ත්‍රීවරයා විසින් තප්පර කීපයක් මේ සම්බන්ධයෙන් වචන කීපයක් කිව්වා. නමුත් විරෝධතාවයක් ප්‍රකාශ වුණේ නැහැ. ඉන්න අනතුරුව දිගින් දිගටම විපක්ෂ නායකතුමා, ඉන්න අනතුරුව අනෙකුත් විපක්ෂයේ මන්ත්‍රීවරුණුත් කිසි කෙනෙක් මෙම පනත් සංශෝධනය සම්බන්ධයෙන් විරෝධතාවයක් තමාගේ නැති බව ප්‍රකාශ කිරීමක් කළා. ඒ අනුව මෙම පනත අපේ රට අවශ්‍යතාවයක් තියෙන ඉතාම වැදගත් පනතක් බව පැහැදිලි කිරීමක් වෙනවා. ඒ වගේම පිළිගැනීමක් සිද්ධ වෙනවා. ඒ සම්බන්ධයෙන් කතා කිරීමට කලින් විපක්ෂ නායකතුමාගේ පැත්තෙනුත් පැහැදිලි කිරීමක් වුණා. ඒ සම්බන්ධිනුත් පොඩි අදහසක් කියන්න ඕනේ කියලා හිතුවා. විපක්ෂ නායකතුමා කතා කරද්දී මට ඇහුණා වචන කීපයක්, පළවත්තරණය සහ මෙම රාජ්‍ය නිලධාරීන්ට කෙරෙන මැදිහත් වීම ගැන සම්බන්ධයෙන් සාකච්ඡා කළා. මා එතකොට කල්පනා කරා, මේ ඒ විපක්ෂ නායකතුමාමද ඒ මහත්යමද කියන බලන්න ඕන නිසා මම පොඩ්ඩක් YouTube එකේ සර්ච් කරලා බැලුවා එහෙම කෙනෙක් හිටියද කියලා. YouTube එකේ තියෙන හොඳ වීඩියෝ එකක්, ඒකේ නම ඒකේ තියෙන ටයිටල් එක තියෙන්නේ Leak Video of Sajith Premadasa Shows How Yahapalana Addressing Yahapalanaya Addressing Unemployment. කොහොමද ඒ කාලේ ජොබ් බෙදුවේ කියලා. මම කියන්නේ ඒ සජිත් ප්‍රේමදාසමද කියන තමයි තිබුණේ. අර AI තියෙන නිසා දැන් පොඩි සැකයක් තියෙනවා, එතුමමද වෙන කෙනෙක්ද කියලා. නේ පෝලිමට එන්න කියලා නේද උස මැනලා රැකියා බෙදපු ඒ මහත්යම ඇවදී යහපා පළවත්තරණය ගැන හෝ එහෙම නැත්නම් රාජ්‍ය නිලධාරීන්ට කරන මැදිහත් වීම ගැන කතා කිරීම ගැන හරිම පුදුමයි ඒ වෙච්ච කතාව. ඒ වගේම තමයි ඉන් අනතුරුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවක කරන්න ඕනේ පැහැදිලි කිරීමක් ඉල්ලීමක් පාර්ලිමේන්තුවේදී සිද්ධ කළා. නිවාසයක් අටවාගත් තැනැත්තෙගේ නිවාසය කඩා බිඳ දැමීමක් යන මාතෘකාව යටතේ පොඩි ඉල්ලීමක් සහ අභියාචනයක් දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කළා පාර්ලිමේන්තුවට. මම හිතන්නේ වඩා හොඳයි එතුමා ගිහිල්ලා එම ඔය කියන ස්ථානයේ ඔය නිවස කඩා බිඳ දැම්මයි කියන ස්ථානයේ පිහිටි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට ගිහිල්ලා වාඩි වෙලා ඔය කාරණය ඉදිරිපත් කළා නම් වඩා වටිනවා, නැත්නම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ගිහිල්ලා. ඒ වගේම තමයි නිවාස සම්බන්ධ ප්‍රශ්නයක් මතු කළා. නිවාස අපේ රටේ නිවාස ඉදිකිරීම සම්බන්ධයෙන් තවත් මන්ත්‍රීවරයෙක් මතු කළා නිවාස ඉදිකරන එකක් පේන්නේ නැහැ කියලා. සමහර විට පේන්නේ නැති වෙන්න පුළුවන්. අපි මේ වෙද්දි ඉදිරි කරලා තියෙන නිවාස පාරේ පේන්නේ නැති වෙන්න පුළුවන්. පාරේ නම් බෝඩ් නැහැ තමයි. එක එක කෑල්ලක් නමක් ගමක් ඉස්සරහට දාලා ඒකට කෙළවරට ගම කියලා දාලා නේද සමහර වචන අලුතෙන් වචන දාලා හදපු ගම් නම් නැහැ අපි හදලා. කැලෑ ඇලි කරලා අලියන මන්තිරු විනාශ කරලා එහෙම නැත්නම් ඉඩම් අත්පත් කරගෙන ඒ ඉඩම් වලට තියෙන නීති මුකුත්ම නොසලකා හරිමින් හදපු ගම්මාන නම් අපිට නැහැ. ඒ වෙනුවට ගම් ඇතුලේ ඊටාම දුප්පත් අත්‍යවශ්‍ය නිවසක අත්‍යවශ්‍යතාවයෙන් පෙළෙන පවුලක් තෝරගෙන ගමකට ගෙයක් හදලා දීලා ඇති. ගම්මාන හදනවා වෙනුවට අපි ගෙවල් හදලා දීලා තියෙන ඕනෑ තරම් ගම්වල. මේ අවුරුද්දේ අපි කල්පනා කරනවා ගෙවල් 50000ක් හදන්න. ගෙවල් 50000ක් හදන්න අපි කල්පනා කරනවා. ඔය කතා කරපු නිවාස ඇමති විදියට මම හිතන්නේ හිටපු මේ මහත්මයාගේ කාලේ 2015-19 කාලේ 64000ක් ගෙවල් හදන්න තීරණය කළා තිබිලා තියෙනවා. එයින් හදලා ඉවර කළා තියෙන්නේ 15000යි. ඒ 15000 තමයි ওই පාරවල් වල යද්දි පේන්නේ බෝඩ් ගහලා නම් ගහලා කැලෑ ඇතුළ වල සමහරට අලි මන් තීරු වල නැත්නම් රජයේ ඉඩම් වල හදපු ඒවා තියෙන්නේ. තව ඒ 15000ට අමතරව ඉතුරු 50000ක පමණ ඉඩම් ප්‍රමාණය නිවාස ප්‍රමාණයක් තියෙනවා බාගෙට හදපුවා. විවිධ ප්‍රමාණයේ ප්‍රශ්න තියෙනවා. සමහර ඒවා තෝරා ගැනීමේ ප්‍රශ්න. සමහර නිවාස වලට අදාළව ඉඩම් වල ප්‍රශ්න. අදටත් සමහර නිවාස තියෙනවා උදාහරණයක් විදිහට ඊට කලින් කාලයකද හැදිච්ච ඉපොළගම් ප්‍රදේශයේ තියෙනවා රණවිරු ගම්මානයක් නිවාස සම්බන්ධ ඉඩම් සම්බන්ධ අවුරුදු 15ක් 20ක් වෙනවා තවම ප්‍රශ්න. තාමත් ඒ ප්‍රශ්න එහෙම මිතුරු වෙලා තියෙනවා. මිනිස්සු ඒ ප්‍රශ්නත් එක්ක බැඳිලා ඉන්නවා. ඒ නිසා තීරණය කළ දෙන අපේ ආණ්ඩුවෙන් අලුතෙන් කමිටුවක් දාන්න මේ හදලා බාගෙට හදලා ප්‍රශ්න සහිත ඉඩම් නිවාස වලට මොකද්ද උනේ කියලා වෙලා තියෙන්නේ මොනවාද ඒවා විසඳන්නේ කොහොමද කියන එක හොයා බැලීම සඳහා මේ වෙනකොට කමිටු දාන්න වෙලා තියෙන්නේ. එහෙම තමයි ප්‍රශ්න ඒගොල්ලෝ ඉතිරි කරලා ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි සමහර මේ වෙද්දි තියෙනවා ඇතම් නිවාස ගොඩනගපු නිවාස තියෙනවා සංකීර්ණ වගේ ගම්මාන වගේ හදපු ඒවා ඇතුලේ තියෙනවා සමහර නිවාසවල ජීවත් වෙන වවුල්ලු. ඇයි ඒ හැදුවේ තමන්ගේ ඉන්න පාක්ෂිකයින්ට නැත්නම් තමාගේ සංවිධායකයට අවශ්‍ය වුණොත් පාවිච්චි කරන්න හදපු ගෙවල්. අපි පහුගිය කාලේ අපි ගෙවල් හදලා තියෙනවා. මේ අවුරුද්ද අපි ගෙවල් 50,000කට අධික ප්‍රමාණයක් හදනවා. දිප්‍රවලට වෙච්ච හානිය සැලකිල්ලකට අරගෙන ඒ විනාශෙත් කල්පනා කරලා මේ අවුරුද්ද ඉවර වෙනකොට අපි හදලා ඉවර කරන ගෙවල් 50,000 හැම ගෙවල් ගෙදරකම මිනිස්සෙක් ජීවත් වෙනවා. පවුලක් ජීවත් වෙනවා, දරුවෙක් ජීවත් වෙනවා. එහෙම තමයි අපි වැඩ කරලා තියෙන්නේ. එහෙම කියද්දි තමයි ඒ අතර තමයි මේ අර සමහර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල කියන්න ඕනේ කාරණා ඇවිල්ලා මෙම පාර්ලිමේන්තුවේ කියන්නේ කිසිදු පදනමක් නැතුව ඒවට තමයි උත්තර දෙන්න වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි පාර්ලිමේන්තුවට පනතක් සම්බන්ධයෙන් කෙටුම් පතක් ඉදිරිපත් වෙනකොට ස්ථාවරය වෙන්න ඕනේ. මේ පනත සම්බන්ධයෙන් තමයි මූලික සාකච්ඡාව සිද්ධ වෙන්න ඕනේ. එහෙම නැත්නම් පනතර විය යුතු තවත් මේ කෙටුම් පතරත් අමතරව තවත් එන්න ඕනේ තියෙන සංශෝධන තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් තමයි විපක්ෂයේ පැත්තෙන් පැහැදිලි කිරීම වෙන්න ඕනේ. එහෙම නැත්නම් ගෙනාවු පනතේ තියෙන යම් මූලික වැරදි මොනවා හරි තියෙනවා නම් නීතියට පටහැනි යම් දෙයක් තියෙනවා නම් අත්නොමතික භාවයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න ඕනේ. මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ අපි කාලාන්තරයක් තිස්සේ දැන් විවාද දකිනවා. එවැනි ආකාරයේ පැහැදිලි කිරීම මේ විපක්ෂයේ පැත්තෙන් ඉන්නේ නැහැ. ඒ වෙනුවට ඒ සතියේ දෙක සමාජයේ යම් ප්‍රමාණයකට ව්‍යාකූල කරන්න පුළුවන් නිශ්චිත නැති යම් අවිනිශ්චිත තත්වයන් ඉතාම හොඳින් ප්‍රයෝජනයට ගන්නවා වැරදි විදියට අර්ථකථනය කරමින් යම් ප්‍රමාණයකට ආණ්ඩුවට විරුද්ධව මතයක් ගොඩනගා ගන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ සතිය දෙක ගියන් පස්සේ ඒ කාරණේ සාකච්ඡාව එතනින් අවසන්. ඒ නිසා දැන් ඇත්තටම බංකොලොත් වෙලා තියෙන්නේ අර ව්‍යාපාර බංකොලොත් වුණාට අමතරව මේ විපක්ෂයත් බංකොලොත් වෙලා තියෙන්නේ. හිග වෙලා තියෙන්නේ මාතෘකා විදියට. ඒ නිසා මේ මොහොතේ කුමන හෝ මාතෘකාවක් අරගෙන විපක්ෂයේ විසින් ආණ්ඩුවට මඩ ගහන්න පුළුවන්ද? එහෙම නැත්නම් සමාජයේ ඉදිරියේ ආණ්ඩුවට විරුද්ධ මතයක් ගොඩනගන්න පුළුවන්ද කියන කල්පනා කරමින් ඉන්නවා. නමුත් ඇත්තටම වෙලා තියෙන්නේ ඔය කියන සතිය ඉවරුණාන් පස්සේ මාතෘකාවත් ඉවරයි. හැබැයි ඉතුරු වෙන සමහර කාරණා තියෙනවා. අද දිනේ ඊයේත් අද දිනේ මරණයක් රාජ්‍ය සේවකගේ මරණයක් සම්බන්ධයෙන් තාමත්ම බැරෑරුම් විදිහට මේ සභාව ඇතුළේ සාකච්ඡා වුණා. ඒ හැම සාකච්ඡාවකම ආණ්ඩුවට ප්‍රබල ප්‍රහාරයක් එල්ල වෙයියි හිතන යම් කොටසක් තියෙනවා නම් මාධ්‍යයේ සමහර මාධ්‍ය ආයතනවල යනවා. ඒ බොහෝ වීඩියෝ කොටස නැත්නම් බොහෝ ප්‍රකාශයන් ඒ අදාළ පාර්ශ්වයන් දකිනවා. ඒ මියගිය තැනැත්තාගේ ළඟම හිතවතුන් දකිනවා, සහෝදරයින් සහෝදරයන් දකිනවා, දරුවන් දකිනවා. අපි පාවිච්චි කරන ඒ සම්බන්ධයෙන් පාවිච්චි කරන හැම වචනයක්ම ඔවුන්ට හදවතට දැනෙනවා, ඔවුන්ට වේදනාවක් ගෙන දෙනවා, ඔවුන් පීඩාවකට පත් වෙනවා. ඒ සියල්ල ඔවුන් නොසලකා හරිමින්, ඉතා සංවේදී කාරණා පවා නොසලකා හරිමින් මේ මොහොතේ මේ ඩිබේට් එක දුවවා ගැනීම සඳහා, දුවවන්න එපැයි මේක, දුවවා ගැනීම සඳහා මේක යම් විපක්ෂයේ යම් පාටිසිපේෂන් එකක් තියෙන නිසා මේකට ගෙනල්ලා මොන ඕනෑම අසංවේදී කතාවක් වුණත් මෙතෙන්ට දානවා. දැන් මම මේ පනත සම්බන්ධයෙන් නැවත හැරිලා බැලුවොත් අපේ රටේ පහුගිය කාලේ බැලුවොත් පැවති චාරිත්‍රාත්මක අර්බුදයන් හේතුවෙන් සහ ඇතැම් වෙලාවට ආණ්ඩු විසින් ගන්නා ලද සමහර තීරණ හේතුවෙන්, ඒ වගේම තමයි කලමනාකරණයේ ප්‍රශ්න හේතුවෙන් විවිධ ආකාරයේ ආර්ථික පීඩාවන්ට පත් වෙලා සමාගම් ආයතන ව්‍යාපාර කඩාවැටලා තියෙනවා. ව්‍යාපාර කියලා කියන්නේ පුද්ගලික ව්‍යාපාරයක් කියලා කියන්නේ රටට සම්පතක්. අපි එන්න කලින් කියුවේ පුද්ගලික ව්‍යාපාරයක්වත් කරගන්න ඉඩක් හම්බෙන්නේ නැති වෙයි කියලා තමයි ජාතික ජනබලවේග
ගරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් කාලයක් ඔබතුමාට
කියලා ජාතික ජනබලවේග ආණ්ඩුව සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ. හැබැයි 1853 ආරම්භ වෙච්ච පනතක් තමයි තාමත් ගුණවත් භාවයේ සම්බන්ධයෙන් තියෙන්නේ. මේ ආර්ථිකය ගොඩනගන්නවයි කියලා කියපු එද අපි ආවොත් ආර්ථික කඩාවැටේ ව්‍යාපාරිකයන්ට අවස්ථාවක් අහිමි වෙයි කියලා කිව්වා. විපක්ෂයට කියන්න තියෙන්නේ 1853 ඉඳන් ක්‍රියාත්මක වෙන බුන්නත් භාවයේ සම්බන්ධයෙන් පනතක්, ඊට අමතරව 2007 තියෙන අංක 7 දරන සමාගම් පනතත් ඇතුළුව පනත් කිහිපයක් සංශෝධනය වෙනවා මේ බුන්නත් භාවයේ සම්බන්ධයෙන් සහ ඒ බුන්නත් භාවයට පත් වුණාන් පස්සේ ඒ පුනරුත්ථාපනය කළා. එහෙම නැත්නම් ඒ රිහැබිලිටේට් කළා. එම ආයතනයේ නැවත නගා සිටුවීම සම්බන්ධයෙන් හැදෙන අලුත් නීතියක්. ඒ අනුව යම් ආයතනයක් යම් සමාගමක් කඩාවැටුනොත්, සමාගම කාර්තික අර්බුදයකට මුහුණ දුන්නොත්, එය ඈවර කරලා ණය හිමියන්ගේ මුදල් ගෙවලා අවසන් කරනවා වෙනුවට ඒ ඔප්ෂන් එක අන්තිමේට තියලා ඊට කලින් ඔප්ෂන් දෙකක් හදලා තියෙනවා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. ඒ අනුව අවශ්‍ය නම් පුළුවන් එම ආයතනයට මැදිහත්කරුවන් පත් කරගන්න. ඒ වගේම තමයි අධිකරණ ක්‍රියාවලිය ඔස්සේ නැවත ණය ප්‍රතිව්‍යුහගතකරණය කළා නැවත තම ව්‍යාපාර කටයුතු කරන්න පුළුවන්. අවශ්‍ය නම් ව්‍යාපාරයේ ස්වභාවය වෙනස් කරලා ව්‍යාපාරයේ නැවත අලුත් ප්‍රොපෝසල් එකක් හදලා නැවත ව්‍යාපාරයේ නගා සිටුවා ගැනීම සඳහා අවස්ථාවක් හම්බෙනවා. ඒ සඳහා පරිපාලනයේ සඳහාත් ඒ වගේම ප්‍රතිව්‍යුහගතකරණය කර ගැනීම සඳහාත් ආයතනයට හැකියාවක් තියෙනවා, සමාගමට හැකියාවක් තියෙනවා. අධිකරණ මාර්ගයෙන් අවස්ථාවක් අරගෙන පත් කර ගැනීම කරගන්න අවශ්‍ය පරිපාලන නිලධාරීන්. ඒ වගේම තමයි ඒ සඳහා ආරක්ෂාවක් අධිකරණය හරහා මේ නීති හරහා ලැබෙනවා. ඔවුන්ට නැව ඉතාම හොඳ ප්‍රොපෝසල් එකක් නැත්නම් නැවතත් මේ ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා හැකියාව පවතින විදිහේ යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබුණොත් ඔවුන්ට නැවත ව්‍යාපාර කටයුතු කරගෙන යන්න පුළුවන්. ලෝකයේ ඕනෑතරම් උදාහරණ තියෙනවා, ඉන්දියාවේ තියෙනවා, ඇමරිකාවේ තියෙනවා, ඒ වගේම සිංගප්පූරු වගේ රටවල් වල ආර්ථිකයේ ඉතාම වැදගත් කොටසක් වෙන පුද්ගලික ව්‍යාපාර ඒ වගේම සමාගම්
පවත්වාගෙන.
ඒ නිසා මේ අලුතෙන් ක්‍රියාත්මක වෙන මෙම නීතියත් එක්ක අපේ රටේ ව්‍යාපාරිකයන්ට ඉතා ආරක්ෂාවක් හම්බ වෙන තමයි ව්‍යාපාර සම්බන්ධයෙන්. එනිසා ඒ සඳහා සහයෝගය දක්වන්න කියන ඉල්ලීම කරමින් මානීය දෙනවා. අවස්ථාව ලබා දෙන්න බොහොම ස්තුතියි.